කියනවා.
ගරු අගමැතිතුමා
එතුමනේ එක ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ 190 ව්‍යවස්ථාව පරිදි ඊ 3 ඡේදයේ 4.5 ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යතුමා හා විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන්නා වූ පහත සඳහන් තැනැත්තන් නම් කරනු ලැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවේ 5 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවෙන් විසින් අනුමත කළ යුතුයයි මෙම පාර්ලිමේන්තුවට යෝජනා සම්මත කරන ලෙස පහත නම් සඳහන් නම් තුඩ 1 ආචාර්ය ප්‍රතාප් රාමුණුජාන් 2 වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර 3 ආචාර්ය වැලිගම විධානආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මිය ගේ නම් යෝජනා කරමි. අනුමත කරන ලෙස ඉල්ලා
සිටිනවා. අනුකුමාර
ගරු අගමැතිතුමා නම් 3 ඉදිරිපත් කරා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා. හැබැයි අපි මේ න්‍යායපත්‍රයේ තියෙන නම් 3 ගැන නම ඇරුණකොට ඔවුන් ගැන අපි කිසි විස්තරයක් දන්නේ නැහැ. අඩුම තරමේ ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි මේ එක් අය ගැන යම් දළ විස්තරයක්. අපිට තමුන් වහන්සේලා නම් 3 ඉදිරිපත් කරලා අපෙන් අනුමැතිය ඉල්ලනවා. සාධාරණයි කියලා මම හිතන්නේ. ඒ නිසා කරු කතා නැතුව ඉස්සෙල්ලා අපිට මේ විස්තරي ලබා දෙන්න. නැතුව කරු කතා නැතුව කොහොමද
අපි ඔබතුමාට ලැබෙන්නේ සරසන්නම්. ඔබතුමාට ලැබෙන්නේ සරසන්නම්.
ඒ නිසා මොකක්ද වෙන්නේ මේක දැන් අනුමත කරලා දානවා මොකද?
ඔව් මේක දැන් මේ අපේ සාකච්ඡා වට කීපයක් පවත්තලා එකඟතාවයකට පැමිණිලා මේ අද දිනේම මේක දැන් මේ තියෙන මේ ආණ්ඩුක ව්‍යවස්ථා සභාව හැකි ඉක්මනින් සංස්ථාපනය
කිරීමේ අවස්ථාවේ මත පසුව ලබා දෙන්න එහෙනම් අපිට
පසුව ලබා දෙන්න. හොඳයි. සභාව එකඟද? යෝජනා අංක 2
වෘත්තාපන කාර්යාංශ 50 කෙටුම්පත දෙවනවර කියවේ.
අධිකාර රැමතුමා
ඊටද කැඳවන්නේ අපි එකට එකඟ වෙලා තියෙන දැන් අපි දිගටම අහනවා කීයටද
හවස 3ට කියලා තමයි ප්‍රකාශ කරේ
3ටනේ
අපි එකට දාගත්තා
අපි එකට දැම්මේ
හරි 3ට දාගත්තා එහෙනම් ගරු කතානායකතුමනි එහෙනම් අපි කියනවා ජනාධිපතිවරයාගේ සාකච්ඡාව 3න් පස්සේ යොදන්න අපේ ඉල්ලීම 3න් පස්සේ අපි බිස්නස් කමිටිය කරලා ඉල්ල බලමු එතුමා මොකද්ද කියන්නේ කියලා. දැන් 3න් පස්සේ එතුමාට සාකච්ඡා යොදවන්න එහෙම වුණත් අපිට සහභාගී වෙන්න
පුළුවන්. ඊයේ උපදේශක කාර්ය සභාවේ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන්න උනත් බිස්නස් කමිටිය රැස් වෙන්න වෙනවා.
එයිපක්ෂණයි.
ඔබතුමා බැඳලා ඉන්නවා පාර්ලිමේන්තුවේ 225 වරප්‍රසාද ආරක්ෂා කරන්න. ඒ වගේම පාර්ලිමෙන්ටරි සොවරෙන්ටි පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවය සුරක්ෂා කරා. විශේෂයෙන්ම බිස්නස් කමිටි එක ප්‍රථමයෙන්ම පවත්වන්නේ කියන යෝජනාව මම හිතන්නේ සමස්ත විපක්ෂයෙන්ම ඉදිරිපත් වන්නේ බිස්නස් කමිටි එකේ බිස්නස් තීන්දුව වෙන්න ඕන බිස්නස් කමිටි එකේ සමාජිකයෙක්. එහෙම නැතුව ජනාධිපතිවරයාගේ රැස්වීමක් තියලා ඒ රැස්වීම හරහා යම් කිසි තීදු තීරණ අරගෙන ඒක බිස්නස් කමිටි එකේ න්‍යායපත්‍රය වෙන්න බෑ. ඒක බිස්නස් කමිටි එකෙන් ක්‍රියාත්මක වෙන්නට
බෑ. ඒ
නිසා මම ඔබතුමාගෙන් පැහැදිලිව ඉල්ලීමක් කරනවා. දැන් ඔබතුමා කිව්වා 3ට බිස්නස් කමිටි එක තියෙනවායි කියලා. මේක ඇත්තටම ඔරිජිනලි මුලින් තීන්දුව වෙලා තිබුණේ එකට. අපිට පුළුවන් දෙකමාරට ජනාධිපතිතුමත් එක්ක තියෙන රැස්වීම කරගෙන යන්න බිස්නස් කමිටි එකට පවත්තා. පෙර පරිදි. එතකොට ඔක්කොම විසඳුම්. ඒ ඔක්කොම විසඳෙනවා. ඔබතුමා ඒක අනුමත කරන්නක අපේ මේ ලීඩර් ඔෆ් ද හවුස්
වෙනදරත් ගරු කතා නායකතුමනි අපි ලීඩර්ස් මීට් එකක් තියෙනවා ඊට පස්සේ ඒක අවසන් කළා බිස්නස් කමිටිගේ සමාජිකව විතරයි රැස් වෙන්නේ බිස්නස් කමිටි වෙන කවුරුත් ඒකට සම්බන්ධ
වෙන්නේ නැහැ සමාවෙන්න මම ඔබතුමාට යෝජනා කරනවා
ඔබතුමාට
යෝජනා කරනවා බිස්නස් කමිටි එක තුනට කරන්නේ නැතුව එකට කරලා ජනාධිපතිතුමත් එක්ක කරන රැස්වීම දෙකම අරට කරන්න.
අද
නේ කතානායකතුමා නිවේදනය කරේ තුනටනේ.
හරි, ඉතින් කතානායකතුමා තමයි මේ බිස්නස් කමිටියක එදා අපි තීන්දු කළේ එතුමාගේ සභාපතිත්වයෙන්.
නෑ නෑ, මෙහෙමනේ ගරු කතානායකතුමා
නිවේදනය කළා තේ.
හරි හරි, අපේ බිස්නස් කමිටියක ගරු කතානායකතුමනි ජනාධිපතිතුමාගේ විධානය මත ක්‍රියාත්මක වෙන්න බෑනේ. මේක පාර්ලිමේන්තුව.
ඒකින
කරුණා කරලා බිස්නස් කමිටියක තියලා ඉවරලා ජනාධිපතිතුමත් එක්ක තියන රැස්වීම කරමු. කිසි ගැටලුවක් නෑ.
තවට යන්න අපි තුනට එතුමට ඉන්න කියන්න, ඒක ඉවර වෙනකන් ඉන්න. එතර අපි කියන්නේ අපි තුනට බිස්නස් කමිටියකින් පසුව ජනාධිපතිවරයා සාකච්ඡාවක් හැදුණා, අපි සාකච්ඡාවට එන්නම්. හැබැයි බිස්නස් කමිටියකින් පසුව තමයි එතුම මොන සාකච්ඡාවක් හැදුවොත් අපි සහභාගී වෙන්නේ. ඒක තමයි අපේ ස්ථාවරය.
ස්වභාවික වේද?
නෑ නෑ, අපිට තීන්දුවක් දුන්නා එතුමා, එතුමාට දෙන්න අවස්ථාව, උත්තර දෙන්න. නෑ නෑ, ඔයාට තීන්දුව දුන්නාට එතුමා දෙන්න ඕනේ තීන්දුව.
පක්ෂනායකින්ගේ එකගතාවයේ මත මට ඕනෑම වෙලාවක රැස්වීමට සහභාගී වෙන්න බැරි කමක් නෑ. සභානායකතුමා පක්ෂනායකින්ගේ රැස්වීම ඒකඟතාවයේ මත
එතුමා නිවේදනයක් මුලින් කළා.
ඔව්.
ඉතින් කතානායකතුමාගේ බලතල අනුව එතුමා තමයි මේ නිවේදනය කළේ. ඉතින් ඒක වෙනස් කරන්න මට අයිතියක් නැහැ.
ඉතින් හරි, මෙතුමා කියනනේ මෙතුමා පිටිපස් තුනහමාරෙන් පස්සේ රැසීම තුනහමාරට කරන්නයි කියලා.
ඉතින් කරන්න ඕන නෑ. ගරු සභානායකතුමනි අපි ඉල්ලීමක් කරනවා, එකද දෙකද තුනද හතරද පහද හයද කීයද ඉස්සෙල්ලා බිස්නස් කමිටියක තියන්න, ඊට පස්සේ ජනාධිපතිමත් එක්ක මීටිම තියන්න. එච්චරයි, බොහොම සරලයි.
එහෙමනේ වෙන්නේ දැන්.
මොකද
එහෙමනේ දැන් වෙන්නේ දැන් ওই විදියට.
මොකද
දැන් තුනට අපි රැස්වීම පැවැත්වෙනවා නම් අනිත් රැස්වීම ඊට පස්සේ තමයි කරන්නේ.
අනිත් රැස්වීම කියන්නේ මොකද?
ජනාධිපතිතුමා හරි කවුරු හරි රැස්වෙන පක්ෂ රැස්වීම, පක්ෂනායක රැස්වීම.
එතකොට ඒ රැස්වීම කීයටද?
ඒක තුනහමාරට හරි හතරට හරි.
තුනෙන් පස්සේ.
ඔව්, තුනෙන් පස්සේ.
මේකෙන් පස්සේ.
මේකෙන්
බිස්නස් කමිටියකින් පස්සේ.
මේක ඉවර කරමු.
අමොම ඉස්සෝදී.
බිස්නස් කමිටියකින්
වෙලා. නෑ නෑ, පොඩ්ඩේ නෑ නෑ කියලා කියන අගමැතිතුම. මොකද ඒකේ තේරුම?
ඔක්කොම ඇසිරිනේ දැනට කරලා නැද දැන්වීම. ඔබතුමා අගරු කතානායකතුමා හා අපට කරන ලද දැන්වීම ජනාධිපතිතුමා පක්ෂනායකයන් පාර්ලිමේන්තුවේ 2:30ට හමු වීමට ආරාධනාවක් කර තිබෙනවා. ගර කතානායකතුමා ප්‍රධානව. ඉතින් ඒ ආරාධනයේ පරිදි එම රැස්වීමට ජනාධිපතිතුමා පැමිණීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව බිස්නස් කමිටිය රැස් වෙනවද කියන එක කතානායකතුමා තුනට වේලාව නියම කළා. ඉතින් ඒ නිසා තා පැහැදිලි 2:30ට ජනාධිපතිතුමාගේ හමුවීම සඳහා ආරාධනාවක් කර තිබෙනවා. 3:00 බිස්නස් කමිටිය කැඳවීම ගරු කතානායකතුමා විසින් ප්‍රකාශයට පත් කරා. මේ අටයුතු ගෞරවයෙන් අපි කරගෙන යමු. අපි නොසිතන දේ නිර්මාණය කළා කරුණු කියන්න උත්සාහ දරන්න නැතුව.
පක්ෂනායකතුමා
මේ ගෞරවයෙන් තමයි මේ කරන්න ඉල්ලන්නේ. අගෞරවෙන් නෙමෙයි, ගෞරවයෙන් කරනවා නම් බිස්නස් කමිටියකින් පස්සේ තමයි ගරු ජනාධිපතිතුමත් එක්ක රැස්වීම තියන්නට ඕන. ඒ දැන් මෙතන පරස්පර දෙයක් නේ කියන්නේ. ගරු කතානායකතුමනි,
නායකතුමා,
විපක්ෂ කතානායකතුමනි, ජනාධිපතිතුමාගේ රැස්වීම 2:30ට යෙදී තිබෙන බැවින් සුපුරුදු පරිදි කියපු ආකාරයට එකට තියන්න බිස්නස් කමිටියක. බොහොම සිම්පල්. ඒකට ඔබතුමා දැන් නිවේදනයක් කරන්න.
ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා මේ වෙනකොට නිවේදනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි ඒකට එකගයි. මන් දන්නේ මේ ජනාධිපතිතුමාත් එක්ක ඔබතුමල්ලා ඇයි ওই තරම් බය මේ රැස්වීමක් කරන්න? ඇයි මේ ඔබතුමල්ලා එකට වැඩ කරපු අයනේ? අපි මේ එතුමාට විරුද්ධව හිටියේ. ඔබතුමල්ලා එකට වාඩි වෙලා එකට ජොලි දාලා එකට හැමදේම කරලා මේ දෙවිරුද්ධ වෙන්නේ මොකෝ?
අපි එතුමා මොනවා
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමෙන්ටරි බිස්නස් කමිටි එකට පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය රකින ආකාරය
සීම බහදාව
ඒකට ප්‍රමුඛතාවය ලබා දීලා ඔබතුමා තුනට කැඳවනවා කියපු රැස්වීම එකට කැඳවලා දෙකම ආරට ජනාධිපතිතුමත් එක්ක රැස්වීම කරමු. ඒකයි කියන්නේ. බොහොම සරලයි.
අතානායකතුමනි මේ වෙලාවල් දැන් නියම කරලා ඉවරයි. ජනාධිපතිතුමා රැස්වීම කියන්නේ මෙතුමාට ඕනි වෙලාවට නෙමෙයි. එතුමා රැස්වීම වෙලාව දීලා තියෙනවා. ඉන් පස්සේ අපි සූදානම් බිස්නස් කමිටි එක වෙනම එතුමා නැතුව අපි බිස්නස් කමිටි එක කරමු. මේක
අනත එපාද කරු කතානායකතුමනි අද පනත එපාද කරු කතානායක අදේක අදේකත් මගේනේ අදේකත් මගේ මම අදේක ගැන කියන්නම් කරු කතානායකතුමනි අදේකත් මගේ බිල් එකක් ඒක ඉවර කරලා අපි ළඟ එකත් කතා කරමු සාකච්ඡා කරලා අපි එකඟතාවයකට එමු මේකේ මේ එහෙම ගැටලුකාරී දෙයක් නැහැ ගරු කතානායකතුමනි අපිට මිත්‍රශීලීව මේ සියලු විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා විපක්ෂ නායකතුමාගේ සහ මන්ත්‍රීතුමාලගේ සහයෝගය ඇතුව රටේ ජනතාව ඉල්ලා සිටින අනපනත් වැදගත් ප්‍රමුඛතාවය දීලා අපි ගෙනයි ගේන්නේ ඔබතුමාලා අපිට 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සහයෝගය දුන්නා අපි ඒකට ඔබතුමාලට ස්තුති කරනවා කලිනුත් කරා ඉතින් මේ අදගෙන මේ පනතත් ගරු කතානායකතුමනි ගිය සතිය වෙනකම්ම මේ පනතට විරුද්ධ විශාල විරෝධතා තිබුණා. මම කියන්න ඕන කරු කතානායකතුමනි ඔබතුමා ගිය පස්වෙනිද පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. එදා අපි සාකච්ඡාවට ගත්තේ බදුදේපළවල රැඳී සිටින තැනැත්තන් ඉවත් කිරීම සඳහා වූ කෙටුම්පතක්. ඒ කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තු මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමාලා 3-4 දෙනෙක් ඇරෙන්න අනිත් සියලු දෙනාම විවාද කෙරුවේ මේ අදට තියෙන කෙනුත් කෙටුම්පත පුනරුත්ථාපන අධිකාරී කෙටුම්පත ගැන තමයි කියන්නේ. දිගින් දිගටම වාද විවාද කරේ. අර පනත ගැන ඉතාම අඩුවෙන් තමයි කතා කරේ. මං අද බලාපොරොත්තු වෙනවා අද දිනේදී අද දිනේට නියමිත මේ පනත ගැන දිගින් දිගටම ගරු මන්ත්‍රීතුමාලා විවාද සාකච්ඡා කරයි කියලා. ගරු කතානායකතුමනි මේකට පැහැදිලි කිරීමක් කරන්න මම බාධා කරන්න යන්නේ නැහැ. දැන් මෙතන මේ ප්‍රශ්نين පිටපයින්න බෑ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා ගරු ජනාධිපතිතුමාගේ දෙකහමාරට කැඳවලා තියෙන රැස්වීමට පෙර බිස්නස් කමිටි එක පක්ෂ නායකින්ගේ බිස්නස් කමිටි එක කැඳවන්න කියලා. ඔබතුමා ඒක කරනවද නැද්ද? මට ඒකට උත්තර දෙන්නකෝ. ඔබතුමා
මම මේක ප්‍රසන්න රන්තුංග මැතිතුමාගෙන් උත්තරේ නෙවෙයි ඔබතුමාගේ උත්තරේ.
මම ගරු සභාවට මේ වෙලාවෙත්
මොකද ඇහෙන්නේ කියන්නේ
අවස්ථාව දෙන්න මෙතුමා
නෑ මම අහන්නේ ඔබතුමාගෙන් ප්‍රශ්නේ ඔබතුමාගෙන් ඇහුවේ ප්‍රශ්නේ
ක්ෂණාගතුමාගේ ඔබතුමා මගෙන් අහන්න එපා දැන් ඔබතුමා කියන විදිහට උත්තරීතර වෙන්නේ විශේෂ කමිටි එකද එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ සාකච්ඡාවද
නෑ ගරු කතානායකතුමනි
ඒක තමයි එතකොට ගරු කතානායකතුමනි උත්තරීතර වෙන්නේ විශේෂ කමිටි එකද
ආපදේලුව කවුරු උත්තරීතර කරන්නේ හැමෝම පජාත කරලා
තියෙන්නේ
හැමෝම පජාත කරලා හැමෝම කුජිත කරලා මේ පාර්ලිමේන්තුවත් කුජිත කරලා තියෙන්නේ ඔබතුමා උත්තරයක් දෙන්න කරුණාකරලා
ක්ෂණාගතුමා දැන් මම නිවේදනයක් නිකුත් කරන හවස 3ට කරනවා කියලා. අපි දන්නේ නැහැ විපක් ජනාධිපතිතුමාගේ රැස්වීමේ සාකච්ඡා වෙන්නේ මොනවද කියලා. එතුමා
නෑ
මට කීවේ නැහැ කිසිම දෙයක් මොනවද සාකච්ඡා වෙන්නේ කියලා.
නෑ
ඒ නිසා ඒතුමාට වෙන මොනවද සාකච්ඡා කරනවද මේ මාතෘකාව සාකච්ඡා කරනවද අපි දන්නේ නැහැ සමහරට.
නෑ
කිසිම අදාළ නැති දෙයක් මේ සාකච්ඡාවට අදාළ නැති දෙයක් වෙන්නත්
පුළුවන්. සම්පූර්ණයෙන්ම වැරදි. මේ මහලේකම්තුමාගෙන් අහන්න ඔබතුමා නොදන්නවනම් අපිව රැස්වීමට කැඳවලා තියෙන මේ ඉලෙක්ෂන් ෆිනෑන්ස් පනත ගැන කතා කරන්න. ඒක ගැන කතා කරන්න. අහන්න මේ මහලේකම්තුමා කොට දැනුවත් කරන්න. කරුණා කරලා ඔබතුමා තීන්දුවක් දෙන්න. එකට බිස්නස් කමිටි දෙකම ආරට අපි හමු වෙමු ජනාධිපතිතුමාව. බොහොම පැහැදිලි.
එහෙම දාලා දුන්නේ.
හරිනේ? දැන් කියන්නකෝ.
මගේ නිවේදනය වෙනස් කරන්න මට කිසිම හේතුවක් නැහැ. එච්චරයි. ඔව්.
ඔබතුමාට ඕනේ ඡන්ද ගල්ද?
පොයින්ට් ඔෆ් ඕඩර්.
ඔව්.
අද තියෙන බිස්නස් කමිටි එක එකට තියෙන තීන්දුව කෙරුවේ ජනවාරි 13 වෙනිදා. මේ මේ කාර්යසටහනට ජනවාරි 13 එකට තියන්න තීරණය කෙරුවා. දැන් ඔබතුමා අද උදේ තමයි ඇවිල්ලා කිව්වේ මේ ජනාධිපතිතුමා එක රැස්වීමක්. අපි ජනාධිපතිතුමාගේ රැස්වෙන්න ආසයි. අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් බිස්නස් කමිටියේ කලින් තියන්න ඕන. ඔව් අපි ආසයි. අපි විරුද්ධ නැහැ. අපි විරුද්ධ නැහැ. නමුත් අපේ එක පාර්ලිමේන්තුවේ බිස්නස් කමිටියේ ඉස්සරහ තියන්න ඕන.
එකක් තියෙනවා.
ඊටද?
ඒකක් තියෙනවා තුනට.
ඊටද?
තුනට.
ඒක ජනාධිපතිතුමාගේ රැස්වීම
දෙකට.
ඊටද?
දෙකමාට.
ඊටද?
එහෙම බෑනේ.
දෙකමාට.
ඒ ඔබතුමා මේ
එහෙම කරන්න බෑ.
ඔව්. එහෙනම් කොහොමද සැනෙන්නේ මෙතන?
මම ඔබතුමා ගැන කනගාටු වෙනවා. මේ සභාවේ මේ විනාඩි 10 ඔබතුමාගේ හැසිරීම බලන්න. ඔබතුමා එක වෙලාවකදී කියනවා පක්ෂ නායකයන් එකඟතාවයකට එනවා නම් තමන් ඒ කැමැත්තට එන්නම් කියලා. ඊට පස්සේ පක්ෂ නායකයන් සුසිල් ප්‍රේමජයන්ත සභානායකතුමා කිව්වම කැමති කියලා ඔබතුමා ඒක පොඩ්ඩක් රිවර්ස් කරනවා. ඊළඟ ඔබතුමා කියන මොකද්ද? ඔබතුමා කියන ඉස්සර ප්‍රශ්න නගනකොට හරි මම ඒකට කලින් කැඳවන්නම් කියලා කියනවා. ඊටස කරු අගමැතිතුමා කැඳ නැගිටලා ඒකට වෙන උත්තරයක් දුන්නාට පස්සේ ඔබතුමා දැන් ආපහු තුනට කියනවා. දැන් මෙතන පේන්නේ ඔබතුමා තුනට නැමෙන බව මතක තබා ගන්න. මෙහෙම ඇසිරෙන්න එපා ඔබතුමා. මේ විනාඩි 10 ඔබතුමා ගිල හන්සාඩ් එක කියවලා
බලන්න. ඔබතුමා ඕන ඕන චෝදනාවක් කරන්න.
තමුන්වාසේ ගෞරවය රකින්න.
තීරණය
අවසන්. හරි සමුන්වාසේ හිත විශ්වාසය බලන්න. හරිද එක වෙලාවක් මේක කියනවා. ඒකට ඒක තල්ලුල තව එකක් කියනවා. ඊට පස්සේ තව එකක් කියලා මොකද්ද මේ?
තීරණය අවසන් නැහැ විජේදාස රාජපක්ෂ.
විනාඩි 10ක් බලන්න.
අධිකරණ ඇමතුමාගේ කතාව කරගෙන යන්න.
අනේ ගරු කතානායකතුමනි මම දැන් පටන් ගන්නම්.
ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි මටත් ඔබතුමාට කනගාටුවෙන් හෝ කියන්න සිද්ධ වෙනවා. ඔබතුමා පැහැදිලිවම මේ මැතිවරණයට බාධා දැමීම උදෙසා අද මේ ක්‍රියාත්මක වෙන සාකච්ඡා කාලසටහනේ හවුල් කරුවෙක් බවට පත් වෙලා තියෙනවා. මම බොහොම කනගාටුවෙන් ඒක කියන්නේ. ඔබතුමා එහෙම කරන්න එපා. එහෙම වැරදි. ඔබතුමා බිස්නස් කමිටි එකෙන් පස්සේ ජනාධිපතිතුමාගේ මීටිම තියන්නේ. එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ කාල වේලාව දෙකමාරට තීන්දුව කරලා තිබෙනවා නම් ඔබතුමා බිස්නස් කමිටි එක එකට ගන්න. මේ වැරදි වැඩේට හවුල් වෙන්න එපා. ඔබතුමත් මැතිවරණ හකුලන මේ කුමන්ත්‍රණේ කුමන්ත්‍රණකරුවෙක් වෙන්න එපා. ඒකේ කොටස්කරුවෙක් වෙන්න එපා. ඒකේ පාර්ශ්වකරුවෙක් වෙන්න එපා. ඔබතුමා මේ කුජීත පජාත ක්‍රියාවේ පුද්ගලෙක් වෙන්න එපා. නායකෙක් වෙන්න එපා. කරුණා කරලා ජන මතයට පයින් ගහන්න, ස්වෛරීත්වයට පයින් ගහන්න ඔබතුමා මේ විදිහට හැසිරෙන්න එපා.
ඔව්. මේ වෙලාවේ මන් දන්නේ මේක කොයිතරම් දුක් ඇත්තක්ද කියලා. මෙතනට මෙසේජ් එක එවනවා. මේ මැතිවරණය තියන්න මැතිවරණ කොමිසම එකගතාවේ දීලා තියෙනවා උසාවියේදී. එතකොට මේක කල් දාන්න කාටවත් උමනාවක් නැහැ. මෙතුමල්ලට විපක්ෂයට තමයි මේ මැතිවරණේ කල් දාන්න උමනාව තියෙන්නේ. මෙතුමල්ලා මෙතන මෙහෙම වේදිකාවේ කතා කරලා මැතිවරණය තියන්න කියලා අපිට කියනවා මැතිවරණේ කල් දාන්න කියලා. අපි නාම යෝජනා දීලත් ඉවරයි. මොක අනික එක ඔබතුමා මේ කතානායකතුමාව හැල්ලුවට පත් කරන්න ওই විදිහට කතා කරන්න එපා. සිංහල හෝඩියේ සිංහල භාෂාව හොඳට හසුරවන්න පුළුවන් ඔබතුමාට. ඒක රට පිළිගන්න අපි පිළිගන්නවා. වචන ටික දාලා ලස්සනට කියන්න පුළුවන්. එහෙම ඒ වුණාට පාර්ලිමේන්තුවේ කතානායකතුමා ඔහොම අපස්සාරට පත් කරන්න එපා. දැන් එතුමා තීන්දුවක් දුන්නා. අපි ඒ තීන්දුවට එකක යනවා කටයුතු කරමු.
ඒ කරුණාකරලා දැන්වත් මේක ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න කරු. ඉතින් දැන් එතුමා කියලා ඉවරයිනේ. දැන් ඉතින් කියලා ඉවරයිනේ. ගරු ගරු කතානායකතුමනි අද දිනේදී අපි මේ ඉදිරිපත් කරලා තියෙන පුනරුත්ථාපන කාර්යාංශය යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු කාර්යාංශයක් පිහිටවීම සඳහා ගරු කතානායකතුමනි මේ පනතත් ඉදිරිපත් කරපු අවස්ථාවේ ඉඳලා මේ පනතට විශාල විරෝධතාවයක් එල්ල වුණා. සාමාන්‍යයෙන් අලුතෙන් නීතියක් ගේනකොට ඒ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට මතක ඇති 21 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය ගෙනාපු වෙලාවේ ඒකට විශාල විරෝධතාවයක් එල්ල වුණා. ඔබතුමාට මතක ඇති ඒ විවාදයේ යන වෙලාවේ අපේ රටේ ජාතික පුවත්පත්වල පිටුගණන් සමහර ආචාර්යවරු මහාචාර්යවරු භික්ෂුන් වහන්සේලා අස්සන් කරලා පළ කරා දැන්වීම
මේ 21 සංශෝධනයේ සම්මත වුණොත් රට දෙකට කැඩෙනවා. මේක ඊළඟ කුමන්ත්‍රණයේ කොටසක්. ඒ වගේ විශාල චෝදනා ගන්නාවක් අපිට ආවා. හැබැයි දැන් ඒක සම්මත කරලා මාස දෙකක් ගිහිල්ලා තියෙනවා. රට කැඩිලත් නැහැ, රට බෙදිලත් නැහැ. හැබැයි මේ රටේ ජනතාව පිළි අරගෙන තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශස්තතාවයේ ආරක්ෂා කර ගැනීම සඳහා, ජනතාවට වග කියන රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම සඳහා, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ ස්වාධීනතාවය ආරක්ෂා කර ගැනීම සඳහා 21 සංශෝධනය ඉවහල් වුණයි කියන කාරණේ මේ රටේ ජනතාව පිළිගන්නවා. ඉතින් මේ පනතකෙද්දිත් ඒ වගේම විශාල චෝදනා ගණනාවක් ආවා. ඒක නිසා මගේ යුතුකමක් තියෙනවා මේකේ පසුබිම පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මේ පනත ආවට ගියාට හදපු පනතක් නෙවෙයි. ගරු අලි ශබ්‍රි මැතිතුමා අධිකරණ ඇමතිවරයා විදිහට කටයුතු කරද්දී සියලුම මීට අදාළ අංශවල වගකියුතු වියතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා තමයි මේක මේ පනත කෙටුම්පත් කළේ. එතකොට මේ පනත් කෙටුම්පත එසේ කමිටුවකින් සකස් කරන්නටත් පෙර ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා 2004 පමණ අවුරුද්දේ ඉඳලා මේ කෙටුම්පත් කිරීම ආරම්භ කරේ. විශේෂයෙන්ම ඒ වෙලාවේ LTT එකට සම්බන්ධ වෙලා තරුණ දරුවෝ නීතියේ රැහැනට අහුවෙලා හමුදා පොලිසියට බාරයට ආපු උදවියේ පවා මේ කාර්යාංශයක් යටතේ තමයි මෙච්චර කල් පුනරුත්ථාපන කටයුතු කළේ. හැබැයි ඒ කාර්යාංශය නීති රාමුවක් තුළ පනතකින් හදපු එකක් නෙවෙයි. ඒක මහජන ආරක්ෂක පනත යටතේ රෙගුලාසි මගින් හදපු ආයතනයක්. ඒකේ නිශ්චිත නීති සැලැස්මක්, නිශ්චිත නීති පදනමක් තිබුණේ නැහැ. ඒ අවශ්‍යතාවය සලකා බලලා ඒ ආයතනය ආරම්භ කරා. ආරම්භ කරාට පස්සේ මද්‍රව්‍යවලට ඇබ්බැහිවෙච්ච අය, ඔය සටන්කාමී සංවිධානවල හිටපු අය, මේ හැම දෙනෙක් වෙනුවෙන්ම බොහොම කාරුණික ලෙස ඔවුන්ව පුනරුත්ථාපනය කරලා යහපත් පුරවැසියෝ විදිහට සමාජගත කරන්න කටයුතු කරා. එතකොට හිටපු ගරු ජනාධිපතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ කාලේ මේක 2005 පස්සේ ඉතාමත්ම සක්‍රීයව ක්‍රියාත්මක වුණා. LTT සංවිධානයෙන් බාර වුණ අය සහ LTT සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු 12,190කට වැඩි ප්‍රමාණයක් මේ කාර්යාංශය යටතේ පුනරුත්ථාපනය කරලා යහපත් පුරවැසියන් විදිහට සමාජගත කරලා තියෙනවා. ඉතින් ඒකෙන් යුදුවේට ලොකු සේවයක් සිද්ධ වුණා. එනිසා මේ පනතත් ගේන අවස්ථාවේදී මුලින්ම බලාපොරොත්තු වුණා ඒ අරමුණුත් ඇතිව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න. ඒක නිසා මහජන ආරක්ෂක පනත යටතේ සහ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නොමග ගිය සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වෙත පවරා, අන්තගාමීව විනාශකාරී කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන් සහ ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් බවට පත්ව ඇති පුජ්‍යලයන් සඳහාද මෙම වගකීම තවදුරටත් දීර්ඝ කරන්න තමයි මේ පනත මුල් අදියරේදී කෙටුම්පත් කරේ. හැබැයි මේක ගෙනාපු වෙලාව අනුව සමාජයට වැරදි පණිවිඩයක් ගියා. මොකද මේ පනත එනකොට මේ රටේ අරගලයක් තිබුණා. තරුණියන් පාරට බැහැලා හිටියා. ඒ උදවිය කල්පනා කරා මේ නොමග ගිය නැත්තම් සටන්කාමී අය කියලා කියපුවාම ඒ උදවියව මෙල්ල කරන්න, ඒ උදවිය පුනරුත්ථාපනය කිරීම සඳහා මේ පනත ඉදිරිපත් කරයි කියලා. මේක එහෙම එකක් නෙවෙයි. අවුරුදු 18කට කලින් මං හිතන්නේ මේ පනත් කෙටුම්පත මේකේ අරමුණු රෙගුලාසි හදනකොට ওই සටන්කරුවන් බොහෝ දෙනෙක් ඉපදිලාවත් හිටලා නැහැ. ඒ තරම් මේ අතීතයක් තියෙනවා මේ පනත් කෙටුම්පතට. දැන් ගරු කථානායකතුමනි, මේ රටේ අපි දන්නවා විශේෂයෙන්ම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච නිසා තරුණ ජීවිත විශාල වශයෙන් විනාශ වෙමින් පවතිනවා. ඉතින් මේ පවතින ක්‍රමය වඩාත් ශක්තිමත් කරලා නිවැරදි ලෙස මොවුන්ව පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීම තමයි අපේ අරමුණ. දැන් මේ පනතේ ඔය තියෙන වගන්ති සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණා. ඒ අභියෝගයට ලක් වෙච්ච කරුණු පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ පිළිබඳව සුදුසු නිර්දේශ අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඒ නිර්දේශවලට අනුකූලව අපි සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනත් කෙටුම්පත සීමා කරලා තියෙනවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්ය සඳහා. මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා කරු කතානායකතුමනි, 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපන පිළිබඳ කියලා පනතක් ක්‍රියාත්මක වුණා 2007 වසරේ පටන්. එතකොට මේ පනතේ ප්‍රතිකාර මධ්‍යස්ථාන රජය මගින් පවත්වාගෙන යන ඒවා සහ පෞද්ගලිකාංශයේ අයට බලපත්‍ර දීමේ අවසර දීමේ ක්‍රමයක් හඳුන්වා දීලා තිබෙනවා. ඒ අනුව වර්තමානයේ වෙනකොට ගරු කතානායකතුමනි, අපේ රටේ මේ පුනරුත්ථාපනය කිරීමේ කාර්ය අංශ තුනකින් ආයතන තුනකින් සිද්ධ කරනවා. එකක් තමයි පුනරුත්ථාපන කාර්යාංශය, අනිත් එක තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ඒ වගේම මේ ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ පනත යටතේ ලියාපදිංචි කර පුජ්ජලික පුනරුත්ථාපන ආයතන ගණනාවකුත් තිබෙනවා. ඒ අනුව මූලික වශයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන මේ කාර්යාංශය යටතේ දැනට තුනක් තිබෙනවා. කන්දකාඩුව, සේනපුර, වවුනියාව කියන ස්ථාන තුනේ. එහි මේ වන විට පුනරුත්ථාපනයේ වෙමින් සිටින සංඛ්‍යාව 493ක්. ඒ වගේම ගරු කතානායකතුමනි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ තිබෙනවා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 10ක්. අඹේපුස්ස, පල්ලන්සේන නිගමුව, වීරවිල, තෙල්දෙන, පල්ලෙකැලේ, අනුරාධපුර, කන්දෙවත්ත, දුම්බර කාන්තාංශය, මහර, අඟුණුකොළ පෑලැස්ස විදියට. දැන් මේ කොට්ටාස දෙකට යන්නේ ක්‍රම දෙකකට ගරු කතානායකතුමනි. සමහර උදවිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා කියලා අධිකරණයේ පිළිගත්තොත් මහේස්ත්‍රාත් අධිකරණයේ ඔවුන්ට වරදකරුවන් කිරීමේ නියෝගයක් නිකුත් නොකර ඍජු ලෙසම පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන්න පුළුවන්. ඒ යොමු කරන උදවිය තමයි පුනරුත්ථාපන කාර්යාංශයට එන්නේ. ඊළඟට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදි කරලා ඒ වරදට වරදකරුවන් බවට අධිකරණය තීන්දුව කරලා එවනවා මේ තැනැත්තන් පුනරුත්ථාපනය කරන්න කියලා. සමහර වෙලාවට ඒක පුනරුත්ථාපනයේ කාල සීමාවක් සහ දඬුවමේ කාල සීමාවක් දෙකකුත් තියෙනවා. එතකොට මේ වැරදිකරුවන් බවට කන්වික්ටඩ් ප්‍රිසනර්ස්ලා විදියට එන අයව මේ කාර්යාංශයට ගන්න බෑ. ඒගොල්ලෝ යන්නේ බන්ධනාගාරේ. ඒ නිසා බන්ධනාගාරයට අද සිද්ධ වෙලා තිබෙනවා වෙනම ආයතන පවත්වාගෙන යන්න මේ පුනරුත්ථාපනය කිරීමේ කාර්ය සඳහා. ඊළඟට අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ තිබෙනවා පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන හතරක්. එකක් තියෙනවා නව දිගන්තයේ උරපොළ, මෙත්සෙවන මහනුවර, මිත්සෙවන ගාල්ල, සෙත්සෙවන තලංගම. එතකොට ඒ ස්ථානවල ඉන්නේ ඉතා සුළු සංඛ්‍යාවක්, 60ක් වගේ සංඛ්‍යාවක්. දැන් මේ ආකාරයට අපි ක්‍රම කීපයක් යටතේ මේ පුනරුත්ථාපන කිරීමේ කටයුතු ඉටු කරගෙන යනවා. දැන් මේ පනත යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමනි, පුනරුත්ථාපන කාර්යාංශය මේ පාර්ලිමේන්තුවේ පනතක් මගින් ස්ථාපිත කරලා මේ කෙටුම්පතේ තියෙන විධිමත් ක්‍රියාපිළිවෙත අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සඳහා පහසුකම් සැලසීම. සමහර වෙලාවට ගරු කතානායකතුමනි, ගෙවල්වල නැත්තම් තමන්ගේ හිතමිත්‍රයන් ඉන්නවා මතට ඇබ්බැහි වෙලා ඔවුන් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යවන්න ඕනොත් අධිකරණයට ගිහිල්ලා වාර්තාවක් අරගෙන අධිකරණය හරහා තමයි ඒ දේ කරන්න පුළුවන්. එතකොට ඒක සමාජ තත්ත්වය අනුව ඒ පවුලට පවුල් පසුබිමට කැළලක් වෙයි නිස් කියලා බොහෝ අයකට පෙළඹෙන්නේ නැහැ. ඒක නිසා මේ පනත යටතේ යම් කිසි තැනැත්තෙක් ස්වේච්ඡාවෙන් බාලවයස්කරුවෙක් නම් ඔවුන්ගේ භාරකරුවන් දෙමව්පියන් ඉදිරිපත් කරනවා නම් අපිට අධිකරණවලට නොගිහිල්ලා මේ දරුවා නොමග ගිහිල්ලා තියෙනවා, ඇබ්බැහි වෙලා තියෙනවා, පුනරුත්ථාපනය කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරොත් ඒ පුනරුත්ථාපනය කරදීමත් මේ යටතේම කරන්නට පුළුවන්. ඒ අනුව විශේෂයෙන්ම මේ පුනරුත්ථාපනය කිරීමේදී අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි, මේ ඇබ්බැහි වූ තැනැත්තන් බන්ධනාගාරගත වීමේදී අපිට බරපතල සමාජ ගැටලුවක් තිබෙනවා. සමහර වෙලාවට සුළු වශයෙන් මතට බැහැවූ කෙනෙක් හෝ සුළු වශයෙන් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙක් බන්ධනාගාරයේ ඇතුළට ගියපුවාම බොහෝ විට ඒ උදවියට මුණ ගැහෙන්නේ ඉතා බරපතල ලෙස මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච අය, නැත්නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන අය, මත්ද්‍රව්‍ය යොදා ගනිමින් නොයෙකුත් පාතාල කල්ලි ගෙනියන අය. ඉතින් මේ නිසා මේ උදවියව පුනරුත්ථාපනය කිරීම හරි ප්‍රායෝගිකව අපහසු තත්ත්වයක් තියෙනවා.
Order, please. Deputy Speaker will take the piano.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ අංශ ගණනාවක් යටතේ නැත්නම් ආයතන ගණනාවක් යටතේ සිදු කරනු ලබන පුනරුත්ථාපනය එක නීති රාමුවක් තුළ විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ඉදිරියට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය තවත් අනපනත් රාශියක් පාර්ලිමේන්තුවට ගෙනෙන්නත් තිබෙනවා. ඒකම ගරු කතානායකතුමනි, මේ පසුගිය දිනවල අපි අන්තරායකර සහ අබින් යනාදී විෂමද්‍රව්‍ය පිළිබඳව සංශෝධන පනතක් ගෙනාව. ඒ මගින් විෂමද්‍රව්‍ය 178ක් මේ රටේ ජනතාව අතර පවතින විෂමද්‍රව්‍ය 178ක් හඳුනා දීලා තියෙනවා. ඒ අතරට මේ අයිස් කියන මත්ද්‍රව්‍යත් ඇතුල් කරලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල විශාල චෝදනාවල් තිබුණා, නැත්තම් මාධ්‍ය මගින් කියවුණා, සමහර පාසල්වල සිසු සිසුවියන් පවා මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බිහි වෙලා තියෙනවයි කියන කාරණය. අද මේ පාර්ලිමේන්තුවේ දුවා දරුවන් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා ඉන්නවා. ඒක නිසා විශේෂයෙන් සඳහන් කරන්න ඕන, අපේ අද ප්‍රමුඛතම අභියෝගය බවට පත් වෙලා තියෙන්නේ මේ අනාගත දරු පරම්පරාව මේ මත්ද්‍රව්‍යයෙන් කොහොමද මුදවගන්නේ කියලා. ඒ වගේම අපේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහත් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා ගරු සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා, මේ පාසල්වල දරුවන් දැනුවත් කිරීම. මොකද මේක වඩාත්ම සාර්ථකව කරන්න පුළුවන් දරුවන් දැනුවත් කිරීම හරහා. මේ අයිස් කියන මත්ද්‍රව්‍ය මේ පෙරත් මම කියලා තියෙනවා, ඉතාමත්ම භයානක ගණයේ මත්ද්‍රව්‍යයක්. වෛද්‍යවරු බොහොම පැහැදිලිව සඳහන් කරනවා අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ කෙනෙකුගේ ආයු කාලය අවුරුදු දෙකකින් ඉවර වෙනවා. මොකද මේ මත්ද්‍රව්‍ය හරහා කෙලින්ම මොලේ සෙල්ස් තමයි මිය යන්නේ. ඒ අනුව කෙනෙකුගේ ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍යයක් තමයි අයිස් කියලා කියන්නේ. ඉතින් මේ වගේ නොයෙකුත් මත්ද්‍රව්‍යවලට හුරුපුරුදු වෙච්ච උදවිය පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂයෙන්ම මානසික වෛද්‍ය පැත්තට වැඩි අවධානයක් ලබා දීලා, ඒ වගේම ඒ පිළිබඳව විශේෂඥ සේවාවක් ලබා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලකටයි අපි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ වගේම කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනතේ අර මම මුලින් කිව්වා වගේ චෝදනා එල්ල වුණා, මේක මේ අරගලකාරයෝ ගෙනහිල්ලා එල්ලන්න හදනවා, නැත්නම් විරුද්ධවාදීයෝ එල්ලන්න හදනවා කියලා. එහෙම අරමුණකින් නෙවෙයි, මේකේ මුලදිම මුල් කෙටුම් පතේ ඔය නොමග ගිය අය සටන්කාමී යනාදී නම් ඇතුල් කරලා තියෙන. විශේෂයෙන්ම මේක ආරම්භ කරේ LTT සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීමේ මුල් කාලයේදී. ඒකම මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පිළිබඳවත් මේ ආයතනවලදී පුනරුත්ථාපනය කිරීමේ කටයුතු කරා. ඒ වගේම අපි දන්නවා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධව විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත්තා. සමහරු යම් යම් දේවල් වලට මැදිහත්වලා ඔවුන්ගේ සම්බන්ධකම් තිබුණ නිසා, සමහරු ඒ අන්තවාදී මත දරපු නිසා. ඉතින් එතෙන්දිත් බලාපොරොත්තු වෙලා තිබෙනවා ඒ අන්තවාදී මත දරලා නොමග ගියපු දරුවෝ, තරුණ ප්‍රජාවට යම් කිසි පුනරුත්ථාපනයක් කිරීම, ඔවුන්ට නිසි මග පෙන්වලා ඔවුන්ට අපරාධ නඩුවක් පවරන්නට තරම් සාක්ෂි නැති අය පවා සමහර වෙලාවට මේ බන්ධනාගාරගත කරලා ඉන්නවා. ඉතින් ඒ උදවිය පවා මේ යටතේ පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වුණා. ඒක නිසා තමයි මේ ආකාරයට මුල් කෙටුම් පතේ විධිවිධාන ඇතුළත් වෙලා තිබුණේ. නමුත් අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව යමින් ඒ තීන්දුවේ ඇතුළත ක්‍රියාත්මක කරන්න පුළුවන් කරුණු පමණක් තමයි මේ වෙන විට මේ ඇතුල් කරලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියටත් විශේෂයෙන්ම මේ කාර්යාංශය පුළුල් කරලා ආයතන ගණනාවක් යටතේ පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලිය වෙනුවට එක නීති රාමුවක් තුළ එක ආයතනයක් යටතේ ආයතන ප්‍රමාණය වැඩි කරලා යම් යම් වැඩි පහසුකම් සහ විශේෂඥ සේවාවන් වැඩි කරලා මොවුන පුනරුත්ථාපනය කරන්න. ඉතින් ඒ සඳහා ගරු මන්ත්‍රීතුමන්ලගේ අදහසුත් අපි සැලකිල්ලට භාජනය කරනවා. සියලු දෙනාගේ සහය ලැබෙයි කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ගරු කතානායක.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනේ. ගරු SM මරික්කාර මැතිතුමා, විජිත හේරත් මැතිතුමා, හරිණි අමරසූරිය මැතිණිය, MUM අලි සබ්‍රි මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතනවා මේ වෙලාවේදී මේ පනත පිළිබඳව සම්පූර්ණ බොරු අර්ථකථන රාශියක් සමාජගත කරලා තියෙනවා. මේ අපි සියලු දෙනාම දන්නවා සාමාන්‍යයෙන් පනතක් ගේනකොට අපදානා වගේ රැට ඇවිල්ලා උදේට පනත් ගේන්න බෑ. ඒ පනතක් ගේනකොට විශාල කාර්යපටිපාටියක් තියෙනවා. ඒකට විද්වතුන් එකතු කරගෙන නීතිය හදන්නට ඕන, අධ්‍යයනය කරන්නට ඕන, කමිටුවක් දාන්නට ඕන, මුල් අවස්ථාවේ කැබිනට් එකට ගිහිල්ලා අවසර ගන්න ඕන, නැවතත් ඒක සකස් කරන්නට ඕන, සකස් කරලා ඒ විවිධ පාර්ශ්වයත් එක්ක සාකච්ඡා කරන්නට ඕන. ඊට පස්සේ ඒක සාකච්ඡා කරලා AG-ට යවලා එකඟතාවය අරගන්නට ඕන. මේ සියල්ල කරන්නට ඕන නීති කැටුම්පත් සම්පාදකවරුන් හරහා. ඊට පස්සේ ඒක ගැසට් කරන්නට ඕන. ඉඳ හරියට හනිකට මේව කරන්නට බෑ. ඒ තත්ත්වය තුල තමයි මෙම පුනරුත්ථාපන කාර්යාංශය පිළිබඳ පනත ගෙනාවේ. ඊට වඩා හුඟක් හොඳ අරමුණකින් මෙන්න මේ පටු ආකාරයට මේ පිළිබඳව අත්දැකීම සුදුසු නෑ. විශේෂයෙන්ම මම හිතනවා ජාත්‍යන්තරයක් දැනගන්නට ඕන. මේ රටේ බෙදුම්වාදී යුද්ධය නිසා පීඩාවට පත්ුනේ එක සමාජයකට හෝ එක පැත්තකට ඉන්න අය විතරක් නෙවෙයි. මේ රටේ යුද හමුදාවේ 26,000ක් ජීවිත පූජා කරා මේ රට ආරක්ෂා කරගන්නට, ඉන්දියා හමුදාවේ 1,200ක්, පුරවැසියෝ හුඟක් දෙනෙක් හැම ජාතියකටම අයත් වන LTT සමාජිකයනුත් මැරුණා. මේ සියල්ල තුළ මේ යුද්ධය 2009 ඉවසන් වුණාම නොමග ගිය තරුණයෝ LTTට සම්බන්ධ වෙලා හිටපු 12,194 දෙනෙක් රජයේ මේ අමුදාවලට බාර වුණා. ඒකට අපිට අවශ්‍ය ලැබෙන we don't get the appreciation which we deserve for that. ඒ වෙලාවේදී ඒගොල්ලන්ට නඩු දාලා මේ නඩු විසඳන්න ගියොත් මොනවද වෙන්නේ? නඩු දාලා තියෙනවා සමහර නඩු අවුරුදු 20ක් මිනිස්සු ඇතුලේ කෙටි ක්‍රමයක් හොයා ගැනීම සඳහා ඒ කාලේදී හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ සහ අධීක්ෂණයේ යටතේ ඒ කාලේ හිටපු අය සියලු දෙනාම එකතු වෙලා ශාල වැඩපිළිවෙලක් කරලා ඔවුන්ව පුනරුත්ථාපනය කරලා සමාජගත කරා. ඒ සමාජගත කරපු හින්දා තමයි ඔවුන්ට අද එළියට ඇවිල්ලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ගිය අවුරුද්දේ මම අධිකරණ අමාත්‍යවරයා හැටියට එහෙට ගියාම මට හම්බ වුණා 200ක විතර තරුණ කොටසක්. ඔවුන් සියලු දෙනාම අද තමන්ගේ රැස්සාව කරගෙන හොඳට ජීවත් වෙනවා. ඔවුන් ඉල්ලන එකම දේ තමයි ආර්ථික වශයෙන් ඒගොල්ලන්ට උදව් කරන්නයි කියලා. කල්පනා කරලා බලන්න නියෝජ්‍ය කතානායකතුමනි, ඔවුන් සියලු දෙනාම ඇතුළේ තියාගෙන නඩු දාලා තියෙනවා නම් ඔවුන්ගේ නඩු තාම තියෙනවා. ඔවුන් චෝදනාකාරයෝ. ඔවුන්ට විතරු පිටරටකට යන්නත් බෑ, වැඩක් කරන්නත් බෑ, රජයට දරන්නත් බෑ. ඉතින් මේ හොඳ චේතනාවෙන් ගෙනාපු එකක්. ඒ සම්බන්ධයෙන් ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, the rehabilitation and the social reintegration of the ex-combatants in Sri Lanka, a comprehensive report on the rehabilitation program conducted for the ex-combatants of the liberation tigers of Tamil Eelam in Sri Lanka, which nobody talks about. I am now mam meka sabhagatha karana me mama Sri Lankave sieluma thanapathi karyalayalata yawanna kiyala thiyena meka kiyala dennai kiyala api vishala washeyen weda katiyudu rashyak karala thiyena pennanne හැම වෙලාවෙම තවදුරටත් ප්‍රශ්නයක් මිසක විසඳුම් හොයන්නේ නැහැ කවුරුත්. විසඳුම් පෙන්වන්නෙත් නැහැ කවුරුත්. අපිට හැකියාව ලැබුණා ඒ 12,194ක් වන ඒ නොමග ගිය තරුණයෝ ටික බේරලා ඇති ලබා දෙන්න. ඒ ඇරුණාම අපි දන්නවා අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ කුඩු සම්බන්ධේ, අයිස් සම්බන්ධේ. මේ දැන් අනතරේ නේන නීති සම්බන්ධයෙන් අපි අවුරුදු එකමාරක් දෙකක් කටයුතු කරලා තමයි මේ එන්නේ. ගරු අධිකරණ ඇමතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි පටන් ගත්ත වැඩට පිළිවෙල ඉතාමත්ම හොඳට ඉදිරියට කරගෙන යන එක. ද අයිස් ටික ගේන්න සඳහා අපි කමිටුවක් පත් කරලා අවුරුදු එකමාරකට ඉස්සෙල්ලා ඉඳලා වැඩ කරලා තමයි මේ අවසාන වශයෙන් නීති එන්නේ. එකපාරටම නීති එන්නේ නැහැ. දැන් එදා ඒ අනුව මෙම නීතිය ගෙන ආපු කාලේ අරගලයක් ගැන සේවාවක්වත් නැහැ. අපි දන්නේ නැහැ මේකක් තියෙනවද කියලා. මේක ගෙනාවේ එහෙම නෙවෙයි. නොමග ගිය තරුණයෝ යම් කිසි තැනක ඉන්නවනම් ඔවුන් හේලු දෙනාටම නඩු කිය කිය උසාවි ගානේ දක්වනව වෙනුවට ඔවුන්ගේ නොමග ගිය ප්‍රමාණය අනුව අපරාධ වලට සම්බන්ධ නම් සාක්ෂි තියෙනව නම් ඔවුන්ට නඩු දාන්නට ඕන. නමුත් යම් මතවාදයක් ඔවුන් තුල තියෙනවනම් ඔවුන්ට නඩු දදා හැමදාම උසාවි ගානේ කැඳව ගන්න පුළුවන්ද? කොච්චර කාලද නඩු අහන්නේ? අපි දන්නවා ලංකාවේ නඩු අහන්න කොච්චර කාලයක් යනවද කියලා. ඒ අනුව තමයි මේ ක්‍රමවේදය සකස් කරේ. ලංකාවේ අද මම හිතන විදියට ඒ කුඩුවලට, මත්ද්‍රව්‍යවලට, අයිස්වලට ඇබ්බැහි වෙච්ච අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ව වෙන් කරලා හඳුනා ගන්නට ඕන. උඩුම් ඉන්නවා ලෝක වටේම ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වෙච්ච මත්ද්‍රව්‍ය ජාවාරංකාරය. ඒ අතරතුර ඉන්නවා තවත් 500ක් විතර ලටවටා බෙදා හරින ජාලයේ ඉන්න මිනිස්සු. ලක්ෂයක් පමණ ඉන්නවා මේකට ඇබ්බැහි වෙච්ච අය. මේ ඇබ්බැහි වෙච්ච අය පස්සෙන් පන්නල වැඩක් නැහැ. පිට රටවල් වල මේව දකින්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක දකින්නේ මෙඩිකල් ප්‍රොබ්ලම් එකක් හැටියට. මොකද ඔවුන්ට අවශ්‍ය පුනරුත්ථාපනය. ඔවුන්ව හිරේ දාලා වැඩක් නැහැ. අපි මේ කරන්නේ හාල් මැස්ස පස්සෙන් ගිහිල්ලා ඔවුන්ව හිරේ දාලා හිර පුරවනවා. ඔවුන්ගේ නඩු හැමදාම කැඳවනවා. ජාවාරංකාරයෝගේ නඩු අහන්න වෙලාවක් නැහැ. ජාවාරංකාරය හොඳට බේරිලා යනවා. අපි දැක්ක අයියේ පෙරේදා එක්තරා මත්ද්‍රව්‍ය ජාවාරංකාරයෙක්, ඔව් ඇතුලේ තියාගෙන හිටියා බූස්සේ, ඔහුට ඇප ලැබුණා. ඔව්ව දැන් හොයාගන්න බෑ. මේක ඉතා බරපතල දෙයක්. එයිද මම හිතනවා අපි සියලු දෙනාම එකතු වෙලා මේක බිල්ලක් මවන්න නැතුව, හැම දෙයකටම බාධා කරන්නේ නැතුව යහපත් දෙයක් තිබුණොත් පක්ෂපාත ભેදවලින් තොරව ඒක හොඳ දේ දකින්නට ඕන. එතකොට LTTE එකේ නොමගගේ තරුණයෝ 12194 දෙනෙක් මේ කාර්යාංශයේ මගින් පුනරුත්ථාපනය කරලා සමාජගත කරපු එක වැරදිද? ඔවුන්ට විරුද්ධව නඩු දාලා නඩු අහන්න තිබුණා නම් මේ තරුණයන්ගේ අනාගතය පිළිබඳව මොනවද වෙන්නේ? දැනටමත් අපිට ඊට එම නිසා තමයි මම හිතන්නේ මෙහි අඩුපාඩුවක් තියෙනවා නම් සත්භාවයෙන් පෙන්වලා දෙන්න. අපි එකතු වෙලා ඒක හදමු. නමුත් සියලුම දේම වහන්නට එපා. විශේෂයෙන්ම අපි දැක්කා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේකට ඍජුව සම්බන්ධ වෙච්ච සියලු දෙනාට නඩු දාන්නට ඕන. ඔවුන්ට විරුද්ධව සම්පූර්ණ ක්‍රියා වෙලා නීතියෙන් දඬුවම් දෙන්නට ඕන. නමුත් කරු නියෝජ්‍ය කතානායකතුමනි, යම් යම් මතවාද වලට, අන්තවාදී මතවාදී මතවාදකම් වලට සම්බන්ධ වෙච්ච අයට නඩු දාන්නේ හැකියාවක් නැහැ. ඔවුන්ට විරුද්ධව සාක්ෂිත් නැහැ. එහෙම නීතිය මත ඒක වැරදිත් නැහැ. එම නිසා හැබැයි ඔවුන් සමාජය තුළ තවදුරටත් ඉන්නව නම් ඔවුන්ගේ මතවාදීකම් තවදුරටත් වර්ධනය වෙලා යම් විනාශකාරී තත්වයකට යන්නට පුළුවන්. ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා, ඔවුන්ගේ මතවාදය වෙනස් කිරීම සඳහා ක්‍රමවේදයක් තියෙන්නට ඕන. මම මෑතකදී සිංගප්පූරුවට ගිය වෙලාවේදී ඔවුන් තුළ හොඳ ක්‍රියාමාර්ගයක් තියෙනවා. මේ හා සමාන ක්‍රියාපටිපාටියක්. ඔවුන්ව කැඳවගෙන සමාජය තුළ හෝ සමාජයෙන් පිටත ඔවුන්ව රඳවගෙන පුනරුත්ථාපනය කරලා මතවාදයේ පිළිබඳව තර්කානුකූලව ඔවුන්ට පැහැදිලි කරලා දීලා සමාජයේ සියලු දෙනා එකතු කරගෙන ඒ දේ කරනවා. අපි උත්සාහ කරේ ඒ සම්බන්ධයෙන් මතවාදීව වෙන්කන් වලට ගිහිලා තියෙන, අන්තවාදී ක්‍රියාවලට ගිහිලා තියෙන ඒ තරුණයත් එක්ක එකතු වෙලා මේකට විසඳුමක් ලබා දෙන්න මිසක මේ අරගලයේ ඉන්න අය පිළිබඳව අපි දැනගෙනවත් හිටියේ නැහැ. අරගලේ එනවයි කියලා 2020 දී අපි මේක ආරම්භ කරනකොට දන්නේත් නැහැ. එහෙනම් මේ හැම දෙයකම බොරු පාට කණ්ණාඩි වලින් මේක බැලීම සුදුසු නැහැ කියන එක තමයි මම කියන්න තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මිනිසා මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාපටිපාටිය ශක්තිමත් කරන්නට ඕන. මොකද කුඩුවලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවිච්ච මේ දරුවන්ව උසාවි ගානේ දක්වලා, එහෙම නැත්නම් රිමාන්ඩ් බාරගත කරලා, ඊට වඩා විශාල මහපරිමාණයේ රිමාන්ඩ් කාර්යයත් රිමාන්ඩ් එකේ ඉන්න මත්ද්‍රව්‍ය කාර්යයත් එක්ක එකතු කරලා දරුණු අපදාරිකරණය කරනවා වෙනුවට ඔවුන්ට අවශ්‍ය මෙඩිකල්, එහෙම නැත්නම් වෛද්‍යසෝ වෛද්‍ය හෝ මනෝවිද්‍යාත්මක අවශ්‍ය පහසුකම් ලබා දීලා ඔවුන්ව සුවපත් කිරීම සමාජයේ ලොකු වගකීමක්. එම නිසා මේ පනත වැදගත් වන්නේ එම නිසා ඒ පිළිබඳව කල්පනා කරලා බලලා සහයෝගය ලබා දෙන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. මොකද අපි පහුගිය කාලය තුල ප්‍රධාන කමිටු 30ක් 30ක් විතර හදලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අලුත් නීති 85කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් විවිධ කරුණු රාශියක් ඉදිරිපත් කරා. ලංකාවේ නීතිඥ ප්‍රජාවේ 350කට වඩා වැඩි නීතිඥවරු තමන්ගේ ශේෂ්ත්‍රයේ විශේෂඥතාවය අනුව අපිත් එක්ක එකතු වෙලා මේ සඳහා දායක වුණා. එම නිසා මේ සියලු දේවල් අපි එක පාරට එක දවසෙන් දෙකෙන් ගේන දේවල් නෙවෙයි. මේ සියලු දේවල් පිටිපස්ස දේශපාලනයක් නැහැ. උදාහරණයක් ඇරියට හෙට ගන්න තියෙන එකත් අපි ගෙනාවේ එවකට හිටපු ඉලෙක්ෂන් කමිෂන් එකට කතා කරලා ඔවුන්ගේ මේක සාකච්ඡා කරලා යම් ප්‍රමාණයකට ඇවිල්ලා හිටපු ජනාධිපතිතුමා පනතක් ගෙනල්ලා ඒකට අනුව ඩ්‍රාෆ්ට් කරලා ඒක ගැසට් කරලා පස්සේ තමයි මෙතුමා ගෙනල්ලා තියෙන්නේ. මේ අපි දන්නේ නැහැ පළාත් පාලන මතුවෙන්නේ හෙටෙනොයි කියලා. මේ ක්‍රියා කාලයක් තිස්සේ යන ක්‍රියාපටිපාටියක එක අධියර මොන විදියට කරත් අලුත් නීතියක් ගේන්න අපිට සාමාන්‍යයෙන් මේක දෙම ඉංග්‍රීසියෙන් හදන්නට ඕන, සිංහලට පරිවර්තනය කරන්න ඕන, දෙමළට පරිවර්තනය කරන්නට ඕන. මේ තියෙන සම්පත් එක්ක මේක කරන්න මාස 18ක් මාස 24ක් විතර යනවා. ඒ කරපෝ දේවල් තමයි මේ එළියට එන්නේ. ඒ හින්දා මම හිතන හැම දේ දිහාම විශාල සැකයකින් බලන්නට එපා. අපි අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න. අපි කවුරුත් මිනිස්සු. ඊට වඩා හොඳ යෝජනාවක් තියෙනවා නම් විකල්පයක් තියෙනවා නම් කියලා දෙන්න. අපි ඒක කරන්නත් කැමතියි. එහෙනම් මම හිතනවා පාර්ලිමේන්තුව තුළ අපි නිර්මාණය කරන නීතිය පක්ෂයකට අයිති නීතියක් නෙවෙයි. ආණ්ඩුවට අයිති නීතියක් නෙවෙයි. මේ රටේ නීතිය. එහෙනම් මේ නීතිය වඩා හොඳ නීතියක් ගත කිරීම සඳහා මුතුමන්ලා දෙන සහයෝගය ඉතාමත්ම වැදගත් කියන එක මම කියන්නට ඕන. මේ වෙලාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පනතට අදාළ නොවුණත් මම හිතනවා අපි දන්නවා ලංකාවේ ආර්ථිකය පිළිබඳව විශාල වශයෙන් කතිකාවන මේ වෙලාවේදී විදේශ අමාත්‍යවරයා හැටියට අපිට කියන්නට සන්තෝෂයි. ඉතාමත්ම අපි සාකච්ඡා කරා විවිධ රටවල් එක්ක. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල අපිට ලැබෙමින් පවතිනවා. අද හින්දු පුවත්පත වාර්තා කරනවා ඔබ දකින්නට ඇති. ඉන්දියාව කෙලින්ම IMF එකට තමුන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාවය ලබා දීලා කියලා කියන එක හින්දු පුවත්පත අද වාර්තා කරනවා. ඉතාමත්ම හොඳ දෙයක්. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු ආකාරයට මුදල් ඇමතිතුමා හැටියට එතුමා සාකච්ඡා පැවැත්වුවා චීනයේ රජයත් එක්ක. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා චීනයෙන් ඉතාමත්ම යහපත් ප්‍රතිචාරයක් ඉක්මනින් ලැබෙයි කියලා. එහා සමානවම අපිට පැහැදිලිවම කියන්නට ඕන පැරිස් ක්ලබ් එක මේකේ නායකත්වය දීලා විශාල වශයෙන් අපිට උදව් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ හොඳ ප්‍රතිඵල තුල අපිට පුළුවන් වෙයි කියලා IMF එකත් එක්ක ඒ අවශ්‍ය ගනුදෙනුවට එකතු වෙන්නට. හැබැයි අපි වරදල වටහා ගන්නට හොඳ නැහැ. IMF එක දෙන ඇමරිකානු ඩොලර් බිලියන 2.9 තුලින් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් ඒකෙන් මතුවෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට අවශ්‍ය වෙලා තිබුණු ජනප්‍රිය නොවන එහෙත් ගත යුතු තීන්දුව తీරන ගැනීම සඳහා අවශ්‍ය වාතාවරණය සැලසෙනවා. ඒහා සමානවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි රට සම්බන්ධයෙන් පොදුවේ ජාත්‍යන්තරය තුළ මීට වඩා වැඩි විශ්වාසයක් ඇති වෙලා අපිට පුළුවන් වෙනවා යම් ස්ථානයකට ගමන් කරන්නට. මෙයින්ද මම කල්පනා කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කවුරු ආවත් කවුරු විසඳුම් දුන්නත් හැමෝම විවචනය කරනවා ඒ විසඳුම් තියෙන්නට ඕන කරුණු කීපයක් සම්බන්ධයෙන්. එකක් තමයි ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය. ඉන්දියාවේ රාජ්‍ය සේවය 177 දෙනෙකුට එක්කෙනා ඉන්නේ. පකිස්තානයේ ඉන්නවා 150කට එක්කෙනෙක්. බංග්ලාදේශයේ 144 දෙනෙකුට එක්කෙනෙක්. ලංකාවේ ඉන්නවා 16 දෙනෙකුට එක්කෙනෙක්. ඒ කියන්නේ 16 දෙනෙක්ගේ බද් වලින් එක රාජ්‍ය සේවකයෙක්ව නරත්තු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක කරන්නට බෑ. මේ කවුරු ආවත් මේ ප්‍රශ්නට විසඳුම මොකක්ද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒකට විසඳුමක් දෙන්න ප්‍රශ්නයට තව ප්‍රශ්නයක් දෙනවට වැඩිය විසඳුම් ලබා දීම ඉතාමත්ම වැදගත් කියන එක මම කියන්නට ඕන. ලංකාවේ බදු ගෙවන්නන්ගේ ෆයිල් තියෙන්නේ 105යි. බදු ගෙවන්නේ 42000ක් විතරයි. ගරු කතානායකතුමනි ලෝකේ රටවල් අඩුම බදු අය කරගන්න ප්‍රතිශතයක් ඇරියට අය කරගන්න අය දලදාතික නිෂ්පාදනයේ ලංකාවේ ඉන්නේ 7.3%. අපි 7 වෙනි ස්ථානයේ ඉන්නේ. අපිට උඩින් ඉන්න නයිජීරියාවයි වෙනිසුවේලාවයි ඉරානයයි හයිටි රාජ්‍යයයි සෝමාලියාවයි සුඩානයයි. ඒකෙනුත් නයිජීරියාවටයි වෙනිසුවේලාවටයි ඉරානයටයි හම්බ වෙනවා විශාල මුදලක් තෙල් වලින්. ඒ හින්දා මේක කවුරු ආවත් මේකට විසඳුම් හොයන්නට ඕන. විසඳුම් දෙන්න එකට මේක ඔළු මාරු වුණා කියලා මේකට විසඳුම් නැහැ. මොකද්ද අපි මේකට දරන විසඳුම? තුන්වැනි එක, රාජ්‍ය ව්‍යවසාය 522ක් මේ රටේ තියෙනවා. ඒකෙන් ව්‍යවසාය 52ක මේ රටේ පාඩුව මේ මාස 4ට, පළවෙනි මාස 7ට අප්‍රේල් වෙනකන් ඇමරිකානු ඩොලර් බිලියන 933යි. ඇමරිකානු ඩොලර් බිලියන 933යි. මේකට මොකද්ද විසඳුම? බිලියන. මේ අවුරුද්දේ පළවෙනි මාස 4ට, ගිය අවුරුද්දේ ජනවාරි 2022 වර්ෂයේ ජනවාරි ඉඳලා අප්‍රේල් 31 වෙනිදා වෙනකන් දල අලාභය මේ රටේ රාජ්‍ය ව්‍යවසාය 52 522න් විශාලම දේවල් 52යි බිලියන 933යි බිලියන. මේකට කොහොමද විසඳුම් හොයන්නේ? ඊට පස්සේ අපි සියලු දෙනාම දන්නවා ලෝකේ පිළිගත්ත ඍජු බදු හා වක්‍ර බදු. ඍජු බදු වලින් වක්‍ර බදු වලින් 60% එනකොට ඍජු බදු වලින් 40% අය කරගන්නට ඕන. ඍජු බදු කියන්නේ ආදායම් බදු. ලංකාවේ 80% එන්නේ වක්‍ර බදු වලින්. ඒ කියන්නේ දුප්පත් මිනිහටත් වදින වැට් එකෙන්. එහෙම නැත්නම් එක්සයිස් ටැක්ස් එකෙන්. ඒ නිසා ඒක කොහොමද අපි පුළුල් කරලා 60-40ට හදාගන්නේ? ඊට පස්සේ අධ්‍යාපනයේ කොහොමද මේ ප්‍රතිසංස්කරණ කරන්නේ? රජයේ විතරද අධ්‍යාපන විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න ඕනේ? විශ්වවිද්‍යාලයට නොයන ළමයි මොකද ඒ ළමයිට වෙන්නේ? ඒ ළමයින්ගේ අනාගතේ මොකද්ද? සල්ලි තියෙන අයට විතරක් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ඒ උපාධිය අරගෙන ලංකාවේ වැඩ කරන්න පුළුවන්, පිටරට වැඩ කරන්න පුළුවන්. සල්ලි නැති යුනිවර්සිටි එක තෝරෙන්නේ නැති ළමයින්ට මොනවද අපි කරන්නේ? ඒ අධ්‍යාපනයේ අලුත් තාක්ෂණය එන්නේ නැද්ද? අධ්‍යාපනය සඳහා ප්‍රාග්ධන ආයෝජනයක් කරන්නේ නැද්ද? ඒව කරන්නේ නැතුව අපිට පුළුවන් ද මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න කියන ප්‍රශ්න රාශියක් තියෙනවා. අපි මම හිතනවා යාවත් කාලීනව සුරංගනා ලෝකවල ඉන්නේ නැතුව, හැමදේම විවේචනය කර කර ඉන්නේ නැතුව මේ ප්‍රශ්න වලට උත්තර සෙවීම සඳහා අපි එකතු වෙන්නට ඕන. ඒක මොන රජයාවත් මොන ආණ්ඩුවාවත් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නට ඕන. මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර හොයනකොට ඒවා ජනප්‍රිය වෙන්නේ නැහැ. මේවා අතිශයින්ම ජනප්‍රිය නොවන තීන්දුව තීරණ. හැබැයි ඒ ජනප්‍රිය නොවන තීන්දුව තීරණ ගන්නේ නැතුව මේ රටේ ආර්ථිකය ආපස්සට හරවන්නට බෑ. ඉන්දියාවේ මේ තීන්දුව තීරණ 1991 ගත්ත හින්දා අද ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට පත් වෙලා ඉන්නවා. 2030 වෙනකොට ලෝකයේ තුන්වන බලගතුම ආර්ථිකය වන බවට අනාවැකි දැනටමත් පළ වෙලා තියෙනවා. එහෙනම් මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තව ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ ඇතුළතදී අපි සාකච්ඡා කරනකොට, පනතක් ගැන කතා කරනකොට වුණත් අපි යථාර්ථවාදී තර්කානුකූල මිනිසුන්ගේ ජනප්‍රියත්වය විතරක් බලාගන්නේ නැතුව දීර්ඝකාලීනව මේ රටේ ස්ථීරසාර ආර්ථිකයට මගපාදන ක්‍රමවේදයකට යනවා මිසක කෙටිකාලීන ජනප්‍රිය මාතෘකා පිටිපස්සේ ගිහිල්ලා තවත් අගාධයකට මේ රට අදලා දාන එකේ කිසිම වැඩපිළිවෙලක කිසිම වටිනාකමක් රටට නැහැ කියන එක ප්‍රකාශ කරමින් නැවත වතාවක් මෙම පුනරුත්ථාපන කාර්යාංශය පිළිබඳ පනත් කෙටුම්පතෙන් බලාපොරොත්තු වන අධියරණම් තීන්දු තීරණ හා අවසාන අරමුණ වන්නේ විශේෂයෙන්ම දැන් ශ්‍රේෂ්ඨාධිකරණ අඩු තීන්දුවෙන් පස්සේ මත්පැනට, මත්තු උවදෝරුවලට, මත්ද්‍රව්‍යවලට හා දැන් අපිව වෙලාගෙන තියෙන මේ රක්කුසාගෙන් විශේෂයෙන්ම පීඩා විඳින තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහායි. එය සඳහා මෙම පනත විශාර ලුකුලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඒ කටයුතු කිරීම පිළිබඳව සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙමින් ඉහඬ වෙනවා. බොහොම ස්තුතියි නියෝජක.